ක්‍රියාකරු කෞශල්‍ය ආර්යරත්න මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 14ක් කාලයක් තියෙනවා.
සුති ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි, මම කැමති මට කලින් කතා කරපු ගරු හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කරපු ඉතාම සාවද්‍ය ප්‍රකාශයකට උත්තර දෙලා මේක පටන් ගන්න. මොකද මමත් මුදල් කාරක සභාවේ ඒ මොහොතේ ඒක ඒ සංවාදයේ යන මොහොතේ හිටියා. සිංගප්පූරු එළඳ ගිවිසුම පිළිබඳ අදහස ආපු වෙලාවේ පැහැදිලිව අපි කණ්ඩායම ප්‍රකාශ කරා මේක ගැන තව ටිකක් සාකච්ඡා කරන්න අපිට කාලය දෙන්න. ඒ නිසා ඒක ඊළඟ එකට ගමු කියලා. එහෙම නැතුව ඒකට විරුද්ධුනේ නැහැ. ඔබතුමායි කියපු කතාව සම්පූර්ණ වැරදි. මම යෝජනා කරනවා එතුමාට මගේ කතාවෙන් පස්සේ කියන්නේ, ඔබතුමාට මම යෝජනා කරනවා මිනිත් එකකට ගිහිල්ලා බලන්න මොකද්ද කිව්වේ කියලා. සාවද්‍ය ප්‍රකාශ කරන්න එපා. මුදල් කාරක සභාවේ ඒක නෙමෙයි අපි කතා කරේ. ඊළඟ සැරේ අපි සාකච්ඡා කරලා ඇවිල්ලා අපි කණ්ඩායම අපි එදා ඒ ප්‍රකාශය ඊළඟ සැරේ කරා. හරි, ඕකේ, අපි මේකට එකඟතාවය දෙනවා කියලා. අන්න එහෙමයි උනේ. මගේ කාලේ මම කතා කරලා ඉවරුණා. හරි, ඔබතුමාට ඊට පස්සේ කතා කරන්න පුළුවන්. මම කැමති නෑ මේක කතා කරලා ඊට පස්සේ දෙන්න පුළුවන්.
ඔබතුමියගේ කාලය සම්පූර්ණ ලබා දෙන්න.
හැබැයි මගේ කාලෙන් ගන්න එපා කියලා ගරු සභාපතිතුමනි ඉල්ලා සිටිනවා.
ගරු මන්ත්‍රීතුමිය, මම ඒකේ වර්බිටිම් එක ඔබතුමියට ඉදිරිපත් කරන්නම්. මම සාවද්‍ය කතා කියන පුද්ගලයෙක් නෙමෙයි. ඕගොල්ලෝ කුවා ඒක නෙමෙයි කියලා ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මම මේක ඔප්පු කරලා පෙන්නන්නම්. මම මෙතනට වර්බටිම් එක කියනවා තව විනාඩි 15කින්.
ආණ්ඩුවේ මම නැවතත් කියනවා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා නෙමෙයි. අපි පැහැදිලිව කිව්වේ අපිට ඒ ගැන සාකච්ඡා කරන්න කාලයක් අවශ්‍යයි කියලා. හොඳයි, ඊළඟට මම කතා කරන්නම්. බොහොම මට හිතුණා අද තියෙන කාලයත් එක්ක නිතර අසන ප්‍රශ්න කීපයක් මේ අපි ජනතාව හම්බ වෙන්න ගියහම ජනතාවට කතා කරනකොට සමහර ප්‍රශ්න කීපයක් අපිට නිතර අහනවා. මොකද හේතුව ඉතාම සාවද්‍ය විදිහට සමහර අදහස් සමාජගත වෙලා තියෙනවා. මේ විශේෂයෙන් අර රැඳවුම් බද්ධ පිළිබඳව කතා කරද්දී දැන් ගොඩක් අය අපෙන් අහන දෙයක් තමයි රැඳවුම් බද්ධ. ඒ කියන්නේ අපි withholding tax කියන එක. මේ පහුගිය කාලේ අපි දැක්කා ගොඩක් වයසක අය විශ්‍රාමිකයෝ withholding tax එකෙන් කලින් කපපු 100% ගන්න ගිහිල්ලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල පෝලිමේ ඉන්නවා කියලා කතා කරනවා. දැන් මෙතෙන්දී මුලින්ම කියන්න ඕන මේ අපි අප්‍රේල් පළවෙනිදා සිට මේකට කාර්යපටිපාටියක් සකස් කරලා තියෙනවා. withholding tax එක කපා ගන්නේ නැහැ. ඔබේ වාර්ෂික පොලී ආදායම, මේ කියන්නේ අපි හිතමු ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා නම් ඒකේ පොලී ආදායම ලක්ෂ 18ට වඩා අඩු නම් ඔබට පුළුවන් බැංකුවට ගිහිල්ලා එක ලේඛනයක්, එක වන් සිංගල් ඩොකියුමන්ට් එක ලේඛනයක් පුරවලා දීලා මේ withholding tax එක කපා ගන්න එපා කියලා ඉල්ලන්න අප්‍රේල් පළවෙනිදා සිට. ඒ වගේම කියන්න ඕනේ එක පැත්තකින් වැඩිහිටියොන්ට 3%ක වැඩිපුර පොලියක් හම්බෙනවා ලබන ජූලි මාසේ ඉඳලා ෆික්ස් ඩිපොසිට් වලට. හැබැයි ගිය දැන් කලින් තිබුණු තත්වය තමයි 5%ක් හැමෝගෙම කැපුවා. වයස තරාතිරම හෝ තරුණද වැඩිහිටි නොබලා. හැබැයි මේ සැරේ 180,000ට වඩා ඔබේ වාර්ෂික ආදායම පොලී ආදායම අඩු නම් ඔබට වයස තරාතිරම නොබලා ඔබට ඉල්ලීමක් කළ හැකි withholding tax එක කපා ගන්න එපා කියලා. එතකොට ඇත්තටම 180,000කට වඩා වාර්ෂික පොලියක් ලැබෙන්නේ මොන තත්වයේ ස්ථාවර තැන්පතු වලටද කිව්වොත් අඩුම තරමේ මිලියන 200ක් ඩිපොසිට් එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ කෝටි 2කට වඩා ඩිපොසිට් එකක් තියෙන කෙනෙකුට තමයි 180,000ක සමා වෙන 118ක වාර්ෂික ආදායමක් ලැබෙන්නේ. ඒ නිසා මේක බොහොම වැරදි මිත්‍යාවක්. සමහර අය අපෙන් අහනවා පිට රට ඉඳන් අපේ ළමයි හම්බ කරලා එවන සල්ලි වලින් 15%ක් ගන්නවද, එහෙම නැත්නම් මේ withholding tax එකෙන් අපේ තියෙන ස්ථාවර තැන්පතුෙන් කපනවද වගේ අදහස්. ඉතින් මම ඒ ගොඩක් අපිට මේ දවස්වල මේ අහන්න ලැබෙන ප්‍රශ්නයක් නිසා මම හිතුවා මේක මම පාර්ලිමේන්තුවේදී පැහැදිලි කර දීම වැදගත් වෙයි කියලා. එතකොට අපි පැහැදිලිවම කියන්න ඕනේ වැඩිහිටි ප්‍රජාව කියන්නේ මේ තමන්ගේ මුළු ජීවිත කාලෙම රස්සාව කරලා ඒකෙන් ඉතුරු පඩියෙන් ඉතුරු කරගෙන ලක්ෂ 20ක 30ක ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන ඒකෙන් වයසට ගිහිල්ලා තමන්ගේ බෙහෙත් ටික ගන්න ලයිට් බිල් වතුර ටික බිල් ටික ගෙවා ගන්න ඒ පොලියෙන් ජීවත් වෙන වැඩිහිටියන්ට අපි කිසිම දවසක ඒගොල්ලන්ගේ තියෙන මේ ලැබිලා තියෙන එකම සහනේ එහෙම නැත්නම් එකම ආදායම් මාර්ගය විය හැකි ස්ථාවර තැන්පතු පොලියෙන් කපා ගන්න කිසිම ආකාරයක රජය කටයුතු කළා නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඒකත් මං හිතන්නේ මෙතෙන්දී පැහැදිලි කරන්න අවශ්‍යයි. ඊළඟට අපි දැන් අනිත් ප්‍රධාන ප්‍රශ්නය අහන එක තමයි මේක මං හිතන්නේ උදේවරුවේ කතා කරපු අපේ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනාම විවිධාකාරවලින් ප්‍රකාශ කරා. එකක් තමයි බිත්තර මිල වලට ටැක්ස් එකක් ගහනවා කියලා. වැට් එක ගහපු නිසා බිත්තර මිල අඩු වුණා කියන එක. මේක නිතරම අර පාවිච්චි කරලා තියෙනවා වෙළෙන්දන් විසින් මේ වැරදි මතය නිසා බිත්තර මිල ඉහළ දමන්න. එතකොට මං හිතන්නේ මේක නියෝජ්‍ය ඇමතිතුමත් එක පැත්තකින් කිව්වා වැට් එකක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ වාර්ෂික පිරිවැටුම ලක්ෂ 600කට වැඩි බිත්තර නිෂ්පාදනය කරන අයට විතරයි. එහෙම නැතුව ගිය අවුරුද්දේ 2024 ජනවාරි මාස පළවෙනිදා, ඒ කියන්නේ කලින් අවුරුද්දේ බිත්තරවලට ගහපු වැට් එක කිසිසේත්ම අපි වැඩි කරන්න හෝ එහෙම නැත්තම් ඒකට වෙනසක් කරලා නැහැ මේ තිබිච්ච වැට් එක 2024. එතකොට වාර්ෂික පිරිවැටුම ලක්ෂ 600ක් කියන්නේ අඩුම තරමේ මාසෙකට ලක්ෂ 50කට වඩා වැඩි බිත්තර වෙළඳාමේ යෙදෙන කෙනෙක්. ඉතින් ඒ නිසා අපි ඒක වැරදි අදහසක් නිසා බිත්තරවලට වැට් එකක් ගහලා ඒ නිසා බිත්තර මිල මාකට් එක ඉහළ ගිහින් කියලා කියන ගොඩක් අය අපෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා මට හිතුණා ඒකත් පැහැදිලි කළ යුතුයි කියලා ගරු සභාපති තුමියනි. එතකොට කිරි සඳහා දැන් මේකෙදි අනිත් පැත්ත කිරි සඳහා අපි කිරි සහ කිරි නිෂ්පාදන සඳහා වන වැට් එක 100ට ඒක අයින් කරලා තියෙනවා. එතකොට අපි දැක්කොත් හයිලන්ඩ් එකෙන් ඇරෙන්න මම දන්න තරමින් වෙනත් කිසිම ආකාරයක ඒ සහනය මිනිසුන්ට ලබා දුන්නේ නැහැ වෙනත් කිරි නිෂ්පාදකීන්. ඒ කියන්නේ හරිනම් මේ 118 ටෙන් ලැබිච්ච, ඒ කියන්නේ ඒගොල්ලන්ට ලාභය ලැබෙන ලාභයේ සහනය මිනිසුන්ට අනිත් කිරි නිෂ්පාදකීන් ලබා දුන්නේ නැහැ. නමුත් හයිලන්ඩ් එකේ විතරයි ඒක ලබා දුන්නේ. ඉතින් මං හිතන්නේ මේ තත්ත්වය අපිට නියෝග කරන්න බෑ. හැබැයි අපි රජයක් ලෙස කිරි නිෂ්පාදකීන් සහ වෙළෙන්දන්ගෙන් ඒ කිරි ආශ්‍රිත කර්මාන්ත කරන අයගෙන් ඉල්ලා සිටිනවා ඒ ලබා දීපු උත්සාහය මිනිසුන්ට ලබා දෙන්න ඒකේ ඒ ඒ ඒ වාසිය. එතකොට මං හිතන්නේ උත්සව සමයේ විශේෂයෙන් වැඩිපුර කිරි සහ කිරි නිෂ්පාදන භාවිතා වෙන කාලයක ඒක ඔබේ වෙළඳාම ඉහළ නංවන්න සමහර විට අපි දන්නවා ඒක දායක වෙන්න පුළුවන්. එතකොට මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මට මේ කරුණු කිහිපය තමයි මට ඇත්තටම අවධාරණය කරන්න අවශ්‍ය වුණේ. අනිත් අන්තිම වශයෙන් මම කියන්නම් අපි මේ දවස්වල මේ අස්වැසුම අපි ඊයේත් මේක මුදල් කාරක සභාවේදී කතා කරා මේ අස්වැසුම දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් ඒක අපි අයවැයනුත් කරලා තියෙන යෝජනාවක්. එතකොට ඒක විශාල පවුල් මං හිතන්නේ ලක්ෂ 17කට වගේ ප්‍රමාණයකට අස්වැසුම කියන ප්‍රමාණය ලබා දෙන ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. දැන් මේකෙදි කාරණාවක් සාකච්ඡා වුණා. මං හිතන්නේ ඒකත් මේ වෙලාවේ ජනතාවට දැනගැනීම වැදගත් වෙයි කියලා හිතනවා. මේ අස්වැසුම සඳහා තෝරා ගන්නා විදිහ කොහොමද? දැන් මේක කලින් මේ අස්වැසුම ව්‍යාපෘතිය පටන් ගනිද්දී බහුවාංශික දරිද්‍රතාවය මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි කියලා එක යම් ආකාරයක මේ ඔන්ලයින් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් භාවිතා කරමින් තෝරා ගැනීමේ ක්‍රමයක් සිද්ධ වුණා. හැබැයි අපි ගම්වලට ගිහිල්ලා බලද්දී සමහර වෙලාවට අපිට ගොඩක් ආපු පැමිණිල්ලක් තමයි නියමිත අයට, ඒ කියන්නේ ලැබියන්ට සුදුසු අයට අස්වැසුම ලැබෙන්නේ නැහැ. සහ නොලැබිය යුතු අයට අස්වැසුම දෙනවා. සමහර ඒවායි රාජ්‍ය සේවකයොත් ඉන්නවද කියලා සාකච්ඡාවක් තිබුණා. ඉතින් මේ තත්ත්වය දැන් ඇත්තටම මේ තෝරා ගැනීමේ ක්‍රමවේදය කියන එක විද්‍යාත්මක ක්‍රමයකට සිද්ධ වුණත් සමහර තොරතුරු ඇතුළත් කිරීම සහ ගණනය කිරීම අනුව මේ නොලැබිය යුතු අයට අස්වැසුම ලැබීමත් හරියටම ලැබෙන්න ඕන අයට අස්වැසුම නොලැබීමත් කියන සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවට මේ මොහොතේ මම හිතන්නේ රජය හැටියට අරගෙන තියෙන පියවර තමයි ඒ හැම අවුරුද්දෙම මේකට රිවීව් එකක් යම් ආකාරයක විශ්ලේෂණයක් කරනවා කියලා අපිට ඒ වෙල්ෆෙයර් බෙනිෆිට්ස් බෝඩ් එක දැනුම් දුන්නා. ඒකෙදි මෙන්න මේ 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 සැරේ දැන් අපි දැනට ඉන්නවා 108කට වැඩිය ප්‍රමාණයක් අලුතින් අස්වැසුම ව්‍යාපෘතියට සහන වැඩසටහනට ඇතුළත් වෙන්න ඇප්ලයි කරලා ඒගොල්ලන්ට ගේ බලද්දී මෙන්න මේ අර පරණ තිබුණු දුර්වලතා යම් ආකාරයකට මග අරගෙන ඒ අලුත් ක්‍රයිටීරියා එකට ඒගොල්ලන්ගේ දුර්වලතා මග අරන විදිහට ඇතුළත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මේ අවුරුද්දකට පාරක් සිද්ධ වෙන රිවීව් එකේදී විශ්ලේෂණයේදී මේ සියලුම පැමිණිලි සහ යෝජනා ඇතුළත් කරගෙන ඒක නැවත වතාවක් සොයා බලන බවටත් වෙල්ෆෙයාර් ඩිවලොප්මන්ට් බෝඩ් එකෙන් අපිට දැනුම් දීලා තියෙනවා. එතකොට අවසාන කරන්නම් මම අවසාන වශයෙන් අපිට මේ ගොඩක් මේක ඇත්තටම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ගැන මේක අද විවාදයට අදාළ නොවුණත් පහුගිය කැබිනට් ඩිසිෂන් කැබිනට් තීරණ දැනුම් දීමේදී මේක මාධ්‍ය ප්‍රකාශකතුමත් දැනුම් දුන්නා. ඒ වගේම පහුගිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අමාත්‍යාංශ උපදේශන කාරක සභාවෙත් මේක සාකච්ඡා වුණා. ඒ නිසා මම හිතනවා ඒකත් මහජනතාවට දැනගැනීම වැදගත් කියලා. යම්කිසි ආකාරයකට කෙනෙක්ව රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න විමර්ශනය කරන්න ඕන වුණාම ලංකාවේ දැනට තියෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත නීතිමය අනුව. එතකොට අපි මේකට විරුද්ධයි. ඒකේ ස්ථාවරයේ වෙනසක් වෙලා නැහැ. හැබැයි අපි අලුත් නීතියක් හඳුන්වා දෙනකන්, ඒ කියන්නේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අලුත් නීතියක් හඳුන්වා දෙනතුරු අපිට මේක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ මිනිස්ටි මේ අමාත්‍යංශ උපදේශන කාරක සභාවේදී අමාත්‍යවරයා දැනුම් දුන්නා දැන් ඉතා ඉක්මනින් මේ නව නීති මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කොට
මන්ත්‍රීතුමිය තව විනාඩි දෙක කාලයක් ඔබතුමියට තියෙනවා.
මම අවසන් කරන්නම් ගරු සභාපතිතුමියනි. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කොට නව ඒ සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සඳහා කමිටුවක් පත්කරන බවට අමාත්‍යතුමා දැනුම් දුන්නා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ සම්බන්ධයෙන් අපි වැඩ කරන්නේ නැහැ කියන මතය සාවද්‍යයි. ඒ වගේම අපි 2018 පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ අපි දන්නවා තොරතුරු තිබිලා, ආණ්ඩුවට තොරතුරු තිබිලා, මේ ගරු මන්ත්‍රීතුමත් එතකොට ආණ්ඩු පක්ෂයේ, තොරතුරු තිබිලා හැබැයි ඒවා මත ක්‍රියා නොකිරීම නිසා තමයි ඒසා විනාශයක් සිද්ධ වුණේ. නිසා රජය හැම විටම ලැබෙන යම් තොරතුරු සඳහා ඒවට පරීක්ෂණ පවත්වන්නත් රටේ නීතියට අනුව නීත්‍යානුකූල වේවා පිළිබඳ සොයා බලා නියමිත මොහොතෙන් නිසි පියවර ගන්නත් එවැනි ඛේදවාචකයක් නැවත සිදු නොවෙන්නත් වග බලා ගන්නා වග කිව යුතු රජයක් ලෙස අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියන එකත් කියමින් මගේ කතාව අවසන් කරනවා.